ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එමනම් දැන් අපි සලකා බලමු මේ වෙනකොට ලෝකයේ තියෙන අලුත් අතවිත්ති මොනවද කියලා අපිට ආරංචි වෙන. සුපුරුදු ලෙසින් මේ තොරතුරු වාර්තාකරණයට දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්. අපි මුලින්ම සාකච්ඡා කරමු කොරෝනා වෛරස් තත්ත්වය සම්බන්ධව ලෝකයෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු මොනවද අපිට දැනගන්න තියෙන්නේ?
දිලක්ෂි, මේ වෙනකොට ලෝකයේම ආසාදිතයන්ගේ සංඛ්‍යාව 145 කිට්ටු කරලා තියෙනවා. ඒකම මේ රෝගයෙන් දැනට ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව 103 ඉක්මවා ගියා. අද උදේ වෙනකොට 103 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම දැනට වැඩිම ආසාදිතයන් ඉන්න රට හැටියට ඇමරිකාව පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා. ඔවුන්ගේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 114ක් අභිභවා ගිහිලා තියෙනවා දැනට. දෙවන ස්ථානයට දැන් ඇවිල්ලා තියෙන්නේ රුසියාව. රුසියාවේ 102,000කට වැඩි ආසාදිත සංඛ්‍යාවක් ඉන්නවා. ඒ කිට්ටුවෙන්ම තුන්වන ස්ථානයේ ඉන්නේ එක්සත් රාජධානිය. මේ වෙනකොට 234,000ක ආසාදිතයන් ඉන්නවා. අපි මරණ ස්පෙක්ටින් බැලුවොත් ඇමරිකා එක්සත් ජනපදයේ 85,000ක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. දෙවන තැන එක්සත් රාජධානිය 33,000යි. තුන්වන ස්ථානයේ දැන් ඉතාලිය 31,000යි. ඒකම ප්‍රංශය බැලුවොත් 27,000ක්. ඊට පස්සේ ස්පාඤ්ඤ 27,000ක් හැටියට තියෙනවා. අපි බැලුවොත් ලතින් ඇමරිකානු ප්‍රදේශයේ බ්‍රසීලය තමයි ඒ ප්‍රදේශයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්න රට හැටියට 102,000කට ආසන්න සංඛ්‍යාවක්. ඒකම බ්‍රසීලයේ මේ වෙනකොට 13,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් කරලා තියෙනවා. ඉතින් ලෝකයේ තත්ත්වය බලපුවහම මේ රෝග තත්ත්වය තවමත් බොහෝ රටවල්වල ඒ ආසාදිතයන් වැඩි වෙමින් පවතිනවා. ඒක ව්‍යාප්ත වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් යුරෝපයේ සමහර රටවල ඒ දැන් මරණ සංඛ්‍යාව උච්චතම තත්ත්වයට ඇවිල්ලා දැන් ක්‍රමක්‍රමයෙන් ආසාදිතයන්ගේ සංඛ්‍යාවත් ජීවිතක්ෂයට පත් වෙන සංඛ්‍යාවත් විශේෂයෙන්ම යුරෝපයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා.
අපි මේ ළඟට තවත් මේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙළි කරන ලද විශේෂිත ආරංචියක් පිළිබඳව වැඩිතර තොරතුරු කතා බහ කරමු අමල්. දැන් බොහෝ දෙනෙක් බලාපොරොත්තුෙන් සිටිනවනේ මේ කොරෝනා වෛරස් රෝගී තත්ත්වය මේ වෙනකොට පරේෂණ මට්ටමේ පවතින ලෝකයේ රටවල් කිහිපයක් මගින් අත්හදා බලමින් තියෙන කොරෝනා වෛරසයට ප්‍රතිරෝධී එන්නත සම්බන්ධව වැඩි බලාපොරොත්තුවක් තියාගෙන මේ එන්නත ලෝකයට හඳුන්ලා දුන්නට පස්සේ මේ රෝගී තත්ත්වය සමනයට පත්වේ මේක ලෝකෙන් තුරන් වේ කියලා තමයි ලෝක ජනයාගේ විශ්වාසය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මේ කොරෝනා තත්ත්වය ලෝකෙන් සදාටම පහව යන එකක් නැහැ. මේක ඇතම් වෙලාවට ලෝකයේ තියෙන වෛරසයක් බවට පත් වෙන්නට පුළුවන්. ඉදිරියේදී ජනතාවගේ ජන ජීවිතය සහ ලෝක තත්ත්වය මේ වෛරසය නිසා වෙනස් වන්නට පුළුවන්. අපි වෙනස් ලෝකයක් දකී කියලා. මේක ටිකක් තැතිගැන වෙන සුළු ආරංචියක් අමල්. මොනවද මේ සම්බන්ධයෙන් අපිට මේ වෙනකොට වාර්තා වෙන අලුත්ම තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැත්තෙන්?
දිලක්ෂි, මෙතන ලෝක සෞඛ්‍ය සංවිධානය ඇත්තටම ලොකු අනතුරු අඟවීමක් කළා කියලා. ඔවුන් කියන්නේ මේ වෛරසය ලෝකයෙන් සහ මුලින්ම තුරන් කිරීමට නොහැකි වෙන්න පුළුවන් කියලා. ඔවුන් මේක සංසන්දනය කරනවා එක්තරා විදිහකට AIDS වෛරසය සමග. මේ වෙනකොට AIDS වෛරසය සම්බන්ධයෙන් යම් කිසි විදිහකට ප්‍රතිකර්ම තිබුණට ඒක 100%ක්ම ප්‍රතිකර්මයක් හෝ එන්නතක් තවමත් සොයාගෙන නැහැ. ඒ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කරනවා මේ අවස්ථාවේදී මේ වෛරසයත් ජනතාව අතරට ගිහිල්ලා මේක ලෝකයේ තවදුරටත් පවති මේකට එන්නතක් හෝ සම්පූර්ණ ප්‍රතිකර්මයක් සොයාගන්න තුරු කොරෝනා වෛරසය ලෝකයේ ජනගහනය අතර මේ විදිහට පැතිරෙයි. ඒ එක්කම ලෝක ජනගහනයට තමන්ගේ ජීවන රටාව මේ වෛරසයත් එක්ක ජීවත් වෙන්නට තමන්ගේ ජීවන රටාව අලුත් විදියකට හැඩගස්සන්න සිද්ධ වෙයි කියලා. ඉතින් ඒ අනතුරු ඇඟවීම දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරලා තියෙනවා.
අපි මේ ළඟට අවධානයට ලක් කරමු මේ වෙනකොට මේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම තුළින් ලෝකයේ විවිධ රටවල් යම් යම් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරමින් තියෙනවා මෙතෙක් පැනවපු සීමා සඳහා. යුරෝපය ඒ අතින් ප්‍රධානත්වයක් ගන්නවා. යුරෝපා සංගමයේ මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා යුරෝපයේ ඇතුළේ රටවල සංචාරක ව්‍යාපාරය දියුණු කරලීමේ අරමුණින් මේ දේශ සීමා සඳහා පනවල තිබුණු නීති ලිහිල් කරන්න කියලා. මේ තත්ත්වය පිළිබඳව යුරෝපෙන් වාර්තා වන තොරතුරු මොනවාද අමල්?
අතර දිර්ලක්ෂ මේ වෙනකොට යුරෝපා රටවල් ඔවුන්ගේ සංචාරක කර්මාන්තය පිළිබඳ ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. මොකද මේ සියලුම රටවල් වලට යුරෝපයේ ප්‍රධාන රටවල් වලට සංචාරක කර්මාන්තය ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඉතින් මේ නැවතත් තමන්ගේ ආර්ථික ගොඩනැගීම සඳහා මූලික පියවරක් හැටියට යුරෝපය ඇතුලේ ඔවුන්ගේ තියෙන දේශ සීමා දැන් විවෘත කරන්න තීන්දුව කරලා තියෙනවා. තව මාස දෙකක් විතර වගේ කාලයක් ඇතුළතදී මේ රටවල් තමන්ගේ දේශ සීමා හරහා ගමන් කිරීම ලිහිල් කරන්න පියවර ගන්නවායි කියලා තියෙනවා. මේ සඳහා ෆ්‍රාන්සේ ජර්මනිය මේ වෙනකොට යම් කිසි එකිනෙතාවකට ඇවිල්ලා තියෙනවා. දැනට ඔවුන්ගේ දේශ සීමා හරහා තියෙන පාලන ක්‍රම ඒවා ලිහිල් කරන්න කටයුතු කරනවායි කියලා. මේක ඇත්තටම සංචාරක යුරෝපයේ ඇතුලේ සංචාර කර්මාන්තේ නැංවීමේ ප්‍රථම පියවරක් හැටියට ආරම්භ කරන්න ටවුන් දැන් තීන්දුව කරලා තියෙනවා.
අපි ආසියාතික කලාපයේ කොරෝනා ව්‍යාප්තිය සහ එය මර්ධනයට මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රියාමාර්ගය, ඒ වගේම කොරෝනා වෛරස වසංගත තත්ත්වයේ පාලනයට පනවා තිබුණු සීමා සහ නීති ලිහිල් කිරීම සම්බන්ධව වෙන තොරතුරු කතා බහ කරමු. මේ සතිය වෙනකොට ජපානය, චීනය, ඒ වගේම මාලදිවයින කියන රටවල් ප්‍රමුඛයෙන් අපිට කැපී පෙනෙනවා මේ තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී. අපි ජපානයෙන් මුලින්ම කතා බහ ආරම්භ කරමු.
ඔව් දිලක්ෂ, මේ වෙනකොට ජපානය ඔවුන්ගේ තිබිච්ච ඒ ලොක්ඩවුන් කිරීම සෑහෙන දුරට විවෘත කරලා තියෙනවා. ටෝකියෝ අගනුවර සහ ඔසාකා කියන ඒ ස්ථාන දෙක ඇරෙන්නට අනෙකුත් ස්ථානවල කලින් පනවා තිබිච්ච හදිසි තත්ත්වය දැන් ඉවත් කරගෙන තියෙනවා. ක්‍රමක්‍රමයෙන් නැවතත් රට යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ ජපානය ආරම්භ කරලා තියෙනවා. ඒකම චීනයත් මේ වෙනකොට දැන් බොහෝ ස්ථානවල විශේෂයෙන්ම මේ රෝගය ආරම්භ වුණයි කියලා විශ්වාස කරන වුහාන් නගරේ ඒ ප්‍රදේශයේ දැන් ඒ තිබිච්ච ඒ ලොක්ඩවුන් එක දැන් අවසන් කරලා ක්‍රමක්‍රමයෙන් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරමින් තියෙනවා. ඊට අමතරව මාලදිවයින ගැන කතා කරපුවම දිලෘෂි, අනෙකුත් රටවල ඒ තියෙන ප්‍රවණතාවයට විරුද්ධව යමින් මේ වෙනකොට මාලදිවයිනේ ඔවුන්ගේ තිබිච්ච ඒ ලොක්ඩවුන් එක තව සති දෙකකින් දීර්ඝ කරලා තියෙනවා. මොකද රට තුළ රෝගීන් පැතිරීම ඉතාමත්ම වේගයෙන් ප්‍රජාව තුළ දැන් පැතිරෙන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට මාලදිවයිනේ රෝගීන්ගේ සංඛ්‍යාව 1000කට කිට්ටු කරලා තියෙනවා. ඒක ශ්‍රී ලංකාවට සාපේක්ෂව බැලුවොත් ශ්‍රී ලංකාවේ 925ක් වගේ තියෙනකොට මාලදිවයිනේ ඒක 998කට ඇවිල්ලා තියෙනවා. අපි ජනගහණය හැටියට බැලුවොත් මාලදිවයිනේ ජනගහණය 1,300,000 වගේ ප්‍රමාණයක්. ඒතරම් කුඩා ජනගහණයක් තියෙන රටක ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1000කට කිට්ටු කරලා තියෙනවා. ඉතින් මාලදිවයිනේ මේ ප්‍රශ්නය ඉතාමත්ම උග්‍ර බවට දැන් පත් වෙමින් තියෙනවා. නමුත් අනෙකුත් ආසියානු රටවල බොහෝ විට ඒ රටවල් ක්‍රමක්‍රමයෙන් තමන් ඇති කරපු ඒ තහංචි ලිහිල් කරමින් නැවතත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරමින් තියෙනවා.
ඔදන් අපි ආසියාතික කලාපය ගත්තොතින් එහෙම චීනය සහ ඉන්දියාව මේ වැඩිම ජනගහනයක් පවතින රටවල්. දැන් චීනයේ තත්ත්වය පිළිබඳව අපි නොයෙක් විට දන්නවා. ඉන්දියාවේ තත්ත්වය පිළිබඳව අපි දන වශයෙන් කතා බහ කළා පසුගිය සති කීපය තුළදී මේ ඉන්දියාවේ ලොක්ඩවුන් එක පිළිබඳව කතා බහ කරද්දී. දැන් ඉන්දියාවේ මේ ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව පිළිබඳව ගනිද්දී කොයි වගේ ප්‍රවණතාවක්ද තියෙන්නේ චීනය වගේ වැඩිම ජනගහනයක් තියෙන රටක් එක්ක සංසන්දනය කළාම?
ඔව් දිලක්ෂ, මේක ඇත්තටම දැන් අපි ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව චීනයේ සංඛ්‍යාවට මේ වෙනකොට කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. ඒ එක්කම ඉන්දියාවේ මේ රෝගයෙන් මියගිය සංඛ්‍යාව 2000 දැන් ඉක්මවල තියෙනවා. එතකොට ආසාදනයට ලක්වන පුද්ගලයන්ගේ මරණයට තත්වෙන ප්‍රතිශතය බැලුවොත් 2%ක වගේ ප්‍රමාණයක් තමයි ඉන්දියාවේ තියෙන්නේ. නමුත් යුරෝපා රටවල මේ ප්‍රතිශතය 15%ක් විතර වගේ තත්වයකට ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ රෝගීන් 100කින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනවා. නමුත් දකුණු ආසියාවේ ඒක ඉතාමත්ම අඩු මට්ටමක තියෙනවා. චීනයේත් ඇත්තටම මේ වෙනකොට ඒක ඉන්දියාවට වඩා වැඩි ප්‍රතිශතයක් තිබුණාට යුරෝපා රටවල් එක්ක සංසන්දනය කරනකොට ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් සමහර අය මෙතනදී තර්ක කරන්න පුළුවන් දකුණු ආසියාවේ රටවල්වලත් ඒකම චීනයේ මේ සංඛ්‍යා ලේඛන පිළිබඳ කොතරම් විශ්වාසනීයත්වයක් තියෙනවද කියලා. ඒ සංඛ්‍යා ලේඛන 100%ක් නිවැරදි නොවුනත් යම් කිසි ප්‍රවණතාවයක් පෙනෙන්නට තියෙනවා. මේ රෝගීන් රෝගී වැළඳිච්ච අයට ඒකෙන් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි බොහොම දරුණු ලෙස මේ රෝගී රෝගකාරී තත්ත්වයට පත් වෙලා රෝහල් වල දැඩි සත්කාර ඒකකවලට යන්න සිද්ධ වෙන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඉතින් සමහර විට මේක දේශගුණික තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දකුණු ආසියාන් කලාපයේ ඉන්න පුද්ගලයන්ගේ ඔවුන්ගේ ඒ ජානවල තියෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. කෙසේ හෝ දකුණු ආසියාවේ මේ රෝගීන් මිය යන ප්‍රතිශතය බොහොම අඩු මට්ටමක තමයි වාර්තා වෙන්නේ.
ඔදංගර මේ චීනයයි ඇමරිකාවයි අතර යම් හිත නොහොඳක් තිබුණනේ, ආරවුලක් තිබුණනේ මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන්. රටවල් දෙකටම චෝදනා කරමින් තියෙන නිසා දැන් එහි යම් තවත් අතුරු කතාවක් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා. චීනය ඇමරිකාවේ මේ වෙනකොට කොරෝනා වෛරසයට ප්‍රතිරෝධීව හොයාගන්නට යන මේ එන්නත මේ හැකර්ස්ලා මාර්ගයෙන් තොරතුරු සොරාගන්නට උත්සාහ කළා චීනය කියලා ඇමරිකාවෙන් චෝදනාවක් තියෙනවා. ඒකට චීනයත් ප්‍රතිඋත්තර දීලා තියෙනවා. ඉතින් දැන් මේවා ගැන කල්පනා කරද්දී ලෝකයේ තියෙන මේ ඩිජිටල් ලෝකයේ අපි මේ දකින එදිනෙදා තියෙන දේවල් වලට වඩා වැඩි දේවල් යටින් සිදුවනවන්නට පුළුවන්. මේ ඇමරිකාව චීනයට නගින චෝදනාව සත්‍යක්ද? ඒ සත්‍ය කියලා ඔප්පු කරන්න කරුණු මේ වෙනකොට හෙලිදරව් වෙලා තියෙනවද? එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවද?
මෙතන දිරික්ෂ ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනාවක් එල්ල කරනවා චීනයට. ඇමරිකාව විසින් මේ වෙනකොට කරගෙන යන ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔවුන්ගේ ඒ පරීක්ෂණවල ප්‍රතිඵල ඒවා සයිබර් අවකාශයට ඇතුල් වෙලා හොරකම් කරන්න, එහෙම නැත්නම් හැකර්ලා මාර්ගයෙන් මේ තොරතුරු ලබා ගන්න උත්සාහ කරයි කියලා. දැන් මේ කතාව ඇත්තටම චීනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේක තදින්ම මේ මුලින්ම චීනයට චෝදනා කරා. ඔවුන් වගකීමෙන් තොරව කටයුතු කරපු නිසා තමයි මුළු ලෝකෙම මේ විදිහට මේ රෝගය පැතිර ගියේ කියලා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ නැවතත් චෝදනා කරන්න පටන් ගන්න තියෙනවා. චීනය මේ රෝගයට යම් කිසි විදිහකට ප්‍රතිකර්මයක් සොයා ගන්න උත්සාහ කරනවා නම් ඒ තොරතුරු හොරකම් කරනවායි කියලා. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම අනුතරන් වීමක් කරලා තියෙනවා. චීනය සමග තියෙන සම්බන්ධතාවයන් තමන් නතර කරන්නට කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මේ ලෝක බලවතුන් දෙදෙනා අතර බොහොම දැඩි අර්බුදයක් දැන් නිර්මාණය වෙමින් තියෙනවා. මුලින්ම මේ කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන්, දැන් මේ කොරෝනා වෛරසයට ප්‍රතිකර්මයක් සොයා ගැනීම සම්බන්ධයෙන් මේ අලුත් ආරවුලක් මේ රටවල් දෙක අතර ඇති වෙලා තියෙනවා.
ලෝකයේ තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී විශේෂතා විදිහට අපිට වාර්තා වෙන්නේ අද මේ අපි කතා බහ කරපු කරුණු ප්‍රමුඛතා කරුණු විදිහට. ඉතින් ඒ සම්බන්ධව සමාලෝචනය කියදෙනට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ප්‍රංශ ප්‍රවෘත්තිසේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපේ ස්තුතිය හිමි වෙනවා. අමල්, එහෙමනම් ආයිබෝවන්, අපි ලබන සතියේ සිකුරාදා නැවතත් මෙවැනි වූ සමාලෝචනයකින් හමු වෙනවා.
ආයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.